SBS සිංහල ගුවන්විදුලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
දැන් එහෙමනම් අපේ සූදානම ලෝ වටා විදෙස් විද්‍ය සමාලෝචනයෙන් ආරම්භ කරන්නට ලෝකයේ මේ වෙනකොට වාර්තා වන ප්‍රමුඛතම සිදුවීම් කිහිපය කෙරෙහි ඔබ අවධානය යොමු කරන්න. අපි ආරාධනා කරනවා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා වන මාධවේදී අමල් ජයසිංහ මහතාට සුපුරුදු පරිදි මේ සාකච්ඡාවට එකතු වන ලෙසට. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිරුක්ෂි.
අපි මුලින්ම ආරම්භ කරමු කාශ්මීරය සම්බන්ධව ඉන්දියා පාකිස්තාන දෙරට අතර මතුවුණු අර්බුදකාරී වාතාවරණයේ අලුත්ම තත්ත්වය පිළිබඳව තොරතුරු විමසා බලමින් ඇමරිකාවත් මැදිහත් වෙමින් සටන් විරාමයක් සඳහා දැන් දෙපාර්ශ්වයේම එකඟතාව පළ කරලා තියෙන කියලා ප්‍රවෘත්ති වාර්තා වෙනවා. බොහෝ අය මේ පිළිබඳව දන්නවා. අමල්, සටන් විරාමයේ ප්‍රකාශ කළාට පස්සේ දෙපාර්ශ්වයෙන්ම වාර්තාවන තොරතුරු කොහොමද?
ඔව් දිලුක්ෂි, දැනට මේ සටන් විරාමයේ පළවෙනි දවස දෙවෙනි දවස වගේ වෙනකොට දෙපාර්ශ්වයෙන්ම එකිනෙකාට චෝදනා එල්ල කරගත්තා මේ සටන් විරාමයේ පාර්ශ්වය උල්ලංඝනය කළා තියෙනවා කියලා. නමුත් දැන් ඊයේ වෙනකොට දෙපාර්ශ්වයෙන්ම වාර්තා වෙනවා ඒ දේශ සීමාව හරහා, මේ රටවල් දෙක අතර තියෙන දේශ සීමාව හරහා තිබිච්ච ඒ ඝෂ්ණ දැන් නතර වෙලා ඒ වෙඩි තැබින් අවසන් වෙලා තියෙනවායි කියලා. නමුත් එසේ වුණත් ඉන්දියා අග්‍රාමාත්‍ය මෝඩි ඔහු අනතුරු ඇඟීමක් කළා තියෙනවා. නැවත වතාවක් ඉන්දියාවේ ඉලක්කවලට ප්‍රහාරයක් එල්ල කරොත් ඔහු කියන විදිහට පාකිස්තානයේ රජයේ සහය ඇතිව මෙවැනි ප්‍රහාරයන් එල්ල වුණොත් ඒවට දැඩි ලෙස ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සටන් විරාමයේ තිබුණත් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දැඩි පියවර ගන්නට තමන් කැප වෙලා ඉන්නවයි කියලා. ඒකම දිරුක්ෂි, පාකිස්තානයේ හමුදා ප්‍රකාශක ජෙනරල් අහමද් ෂරීෆ් චෞද්‍රි ඔහු සඳහන් කළා තියෙනවා මේ වෙනකොට පාකිස්තාන් හමුදාව ඒ පාකිස්තාන් ඒ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන ආකාරයට කටයුතු කළා තියෙනවා. ඒකම ඔහු සඳහන් කරනවා මෙතෙක් දුරට පාකිස්තානයේ හමුදාව ඉතාමත්ම ඉවසීමෙන් කටයුතු කළා තියෙනවා. ඒ වගේම මේ තත්ත්වය උත්සන්න නොවි තිබීමට, එහෙම නැත්නම් උත්සන්න නොකිරීමට තමන් වග බලා ගත්තා කියන කාරණාවත් සඳහන් කළා තියෙනවා. ඊට අමතරව ඔහු ප්‍රකාශ කළා ඉන්දියාවේ ජෙට් යානා පහක් බිම දැමීමට ඔවුන් සමත්ුණයි කියලා. මේ කාරණාව සම්බන්ධයෙන් ඉන්දියාව තවම ප්‍රතිචාරයක් දක්වලා නැහැ. ඉන්දියාවේ ගුවන් හමුදාවේ විනාශ වුණයි කියන ගුවන් යානා සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් ලැබිලා නැහැ. නමුත් මීට කලින් අවස්ථාවලදී ඉන්දිය මාධ්‍ය වාර්තා කළ තිබුණා ජෙට් යානා තුනක් බිම හැලලා තිබුණා. ඊට අමතරව දෙපාර්ශ්වයේම ඩ්‍රෝන යාත්‍රා කීපයකට අලාභහානි සිද්ධ වුණයි කියලා. නමුත් ඉන්දියාව විසින් ඒ පාකිස්තානයේ සඳහන් කරන කාරණාව සම්බන්ධයෙන් ඉන්දියාව නිශ්චිත වශයෙන් ප්‍රතිචාර දක්වලා නැහැ.
මේ වගේම සටන් විරාමයක් සම්බන්ධව උනන්දුවක් දක්වමින් සිටින අනෙකුත් පාර්ශ්ව දෙක තමයි රුසියාව සහ යුක්‍රේනය. මෙතනදී අපි දකිනවා යුක්‍රේන පාර්ශ්වයෙන් චෝදනාවක් එල්ල වෙනවා රුසියානු පාර්ශ්වයට. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එතරම් මේ සටන් විරාමය සම්බන්ධව උනන්දුවක් දක්වන්නේ නැහැ කියලා, ඇමරිකාවට මැදිහත් වෙන්න කියලත් යුක්‍රේන ජනාධිපති ව්ලොඩ්මීර් සෙලෙන්ස්කි ඉල්ලලා තිබුණා. එතකොට ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවද අමල්? ඒ කියන්නේ රුසියා පැත්තෙන් සහයෝගයක් නැති ප්‍රවණතාවක් දක්ිනට ලැබෙනවද? එහෙම නැත්නම් මේ දෙපාර්ශ්වයේ මේ වෙනකොට මේ සටන් විරාමයේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර මොන වගේද? ඇමරිකාවේ මැදිහත් වීම කොයි වගේ වේවිද කියන කාරණා සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න කැමතියි.
ඔව් දිලුක්ෂි, අද වෙනකොට තුර්කියේ නායකත්වයේ ඇතිව තුර්කියේ මැදිහත් වීමත් එක්කලා යුක්‍රේනය සහ රුසියාව අතර සටන් විරාමයක් ඇති කර ගැනීමේ සාකච්ඡා වටයක් ඇති කිරීමට නියමිතයි. ඉතින් මේකට ඇමරිකාවේ සහයත් ලැබෙනවා. තුර්කියේ ඇති කරන මේ සාකච්ඡාවට සෙලෙන්ස්කි ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතයි. ඒකම ඔහු ඉල්ලීමක් කළා තියෙනවා මේ සාකච්ඡාවට ඔහු රුසියානු ජනාධිපති පුටින් සමග ඍජුවම සාකච්ඡාවට යොමු වන්නට ඔහු එකඟයි. විශේෂයෙන්ම රුසියාවේ මේ යුද්ධය අවසන් කිරීමේ තීන්දුව ගන්න පුළුවන් පුටින් ජනාධිපතිවරයාට පමණයි. ඒ නිසා ඔහු සමග ඍජුවම සාකච්ඡා කරන්න කැමතියි කියලා. නමුත් මෙතනදී පුටින් ජනාධිපතිවරයා අද පවත්වන මේ සාකච්ඡාවට සහභාගී වෙනවද නැද්ද කියන කාරණාව රුසියාව තාම සනාථ කරලා නැහැ. ඒ එකම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කළා තියෙනවා පුටින් ජනාධිපතිවරයා මේ සාකච්ඡාවට සහභාගී වෙනවා නම් දැනට මේ කලාපේ සංචාරයක ඉඳලා සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඔහුත් මේ සාකච්ඡාවට සහභාගී වෙලා ස්ථිර සටන් විරාමයක් ඇති කරලා මේ යුක්‍රේන් රුසියා යුද්ධය අවසන් කිරීමේ කටයුත්ත සඳහා ඇමරිකාව ඍජුවම මැදිහත් වෙන්න පියවර ගන්නවා කියන කාරණාවත් සඳහන් කළා තියෙනවා.
හොඳයි, සටන් විරාමයක් සඳහා රුසියාව සාකච්ඡා මේසයට ආවේ නැත්නම් මේ වෙනකොටත් යුරෝපා සංගමයේ මගින් රුසියාව වෙත පනවල තිබෙන සම්බාධක තවත් උත්සන්න කරන්නට කටයුතු කරනවායි කියලා ජර්මන් චාන්සලර් ෆ්‍රෙඩ්‍රික් මේට්ස් මේ ආකාරයෙන් සඳහන් කර සිටියා.
Wir warten auf die Zustimmung von
We're waiting for Putin's agreement, and we agree that if there's no real progress this week, we want to work together at the European level for a significant tightening of sanctions.
ඔව් දැන් අමල ඔබ සඳහන් කරපු ආකාරයට ඩොනල්ඩ් ට්‍රම්ප් මේ කලාපයේ සංචාරයක නියැලෙමින් සිටින. ඒ කියන්නේ ඔහු මැද පෙරදිග කලාපයේ සංචාරයක නියැලෙමින් සිටිනවා. විශේෂයෙන්ම සෞදි සහ කටාර් රාජ්‍ය සංචාරයක නියැලෙමින් ඔහු විශේෂයෙන්ම අවියෝද ගනුදෙනු සම්බන්ධව එතකොට සිරියාවේ මේ වෙනකොට ඇමරිකාව විසින් පනවලා තියෙන සම්බාධක පිළිබඳව විශේෂිත ප්‍රකාශනිකුත් කරමින් සිටිනවා. සමස්ත ලෝකීයම අවධානය මේ පිළිබඳව වැඩි වශයෙන් යොමු වෙමින් තියෙන වාතාවරණයක් දකින අතරතුරේදී ඔබෙන් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මීළඟට විමසා දැනගන්න කැමතියි.
උදිනුසි ඇත්තටම මේකට ඇත්තටම දවල මන්දිරයේ නිලධාරීන් පවා දැනගෙන හිටපු නැති කාරණාවක් හැටියට සඳහන් වෙන්නේ මේ සිරියාවට එරෙහිව ඇමරිකාව විසින් මීට කලින් පනවා තිබිච්චි ආර්ථික සම්බාධක ඉවත් කිරීම. මෙතන ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ මේ මැදපෙරදිග සංචාරයේ විශේෂයෙන්ම සෞදි අරාබියාව සහ කටාර් රාජ්‍යයට ඒ ඔහුගේ සංචාරයේදී බලාපොරොත්තු වුණේ විශේෂයෙන්ම ද්විපාර්ෂික වෙළඳාම ඒ වගේම ආයෝජන පිළිබඳ එකඟතාවය නැති කරගන්නට. නමුත් රාජතාන්ත්‍රික මට්ටමින් සිරියාව සම්බන්ධයෙන් ඉතාමත්ම තීරණාත්මක තීන්දුවක් ගනීවි කියලා දවල මන්දිරයවත් බලාපොරොත්තු වුණේ නැහැයි කියලා තමයි දැනට වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් සිරියාවට පනවල තිබිච්ච සියලුම ඇමරිකානු සම්බාධක ඉවත් කිරීමටත් සිරියානු ජනාධිපති අහමඩ් අල් ෂරීද් සමග මූණට මූණ සාකච්ඡාවක් පවත්වන අවුරුදු 25කට විතර පස්සේ මේ විදිහට සිරියාවේ රාජනායකයෙක් එක්ක ඇමරිකානු රාජනායකයෙක් හමු වෙන අවස්ථාවක් හිටියට මේක වාර්තාගත වෙනවා. සිරියාව සමග වෙළඳ ගනුදෙනු කිරීමටත් ඒ වගේම සිරියාව නැවත ගොඩනැගීම සඳහා අතරම මේ කලාපයේ පමණක් නෙමෙයි මුළු ලෝකෙම මවිත වෙන විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප් මේ පියවරක් අරන් තිබුණා. ඉතින් ඔහු එතනදී සඳහන් කළා තිබුණා සෞදි අරාබියාවේ ඔටුන්න හිමි කුමරු වන මොහමඩ් බින් සල්මන්ගේ ඍජු ඉල්ලීම මත මේ විදිහට ඔහු සිරියාව සම්බන්ධයෙන් මේ පියවර ගත්තයි කියලා.
අන්තර්ජාතිකව විශාල අවධානයක් යොමු වෙලා තිබුණා ඇමරිකාව විසින් වසර 50කට ආසන්න කාලයක් තිස්සේ සිරියාව වෙත පනවලා තිබුණු සම්බාධක ඉවත් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් කරපු නිවේදනය පිළිබඳව මේ ඔහු ඒ පිළිබඳව අදහස් දක්වපු අවස්ථාව.
We are currently exploring normalizing relations with Syria's new government, as you know. My meeting with President Ahmed al-Shara and Secretary Rubio's meeting with the Syrian foreign minister in Turkey after discussing the situation with Crown Prince Mohammed and President Erdogan of Turkey. I am also ordering the cessation of sanctions against Syria.
අවසාන අවධානය යොමු වන්නේ බ්‍රිතාන්‍ය රජය වහාම ක්‍රියාත්මක වන පරිදි තීරණය කළා තියෙන සංක්‍රමණ ප්‍රතිපත්තිවල වෙනස්කම් පිළිබඳවයි. මේ විදිහට මේ රටට ඇතුළු වෙන පුද්ගලයින් නියාමනය කරන්නට මේ විදිහට බ්‍රිතාන්‍ය රජය හදිසියෙම මේ ක්‍රියාත්මක වීම සම්බන්ධව තියෙන පසුපස කතාව මොකක්ද අමල්?
ඔව් දිල්රුචි, මෙතන සඳහන් වෙන්නේ දැනට ලේබර් පක්ෂය ඔවුන් මේ මෑතකදී අතුරු මැතිවරණ කීපයකට මුහුණ දුන්නා. මේ අතුරු මැතිවරණයේදී ඔවුන් නොහිතපු විදිහට පරාජයකට පත් වෙලා ඒ එක්කම බ්‍රිතාන්‍යයේ සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන රිෆෝම් යුකේ. ඇතරම මේ බ්‍රෙක්සිට් එක සම්බන්ධයෙනුත් බොහොම ඉදිරියෙන් හිටපු රිෆෝම් යුකේ, නයිජල් ෆරාජ්ගේ රිෆෝම් යුකේ කියන පක්ෂය ඉතාමත්ම විශිෂ්ට විදියට ජය ලබා ගැනීමත් එක්කලා පාලක ලේබර් පක්ෂය තීන්දු කළා තියෙනවා බ්‍රිතාන්‍යයට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව සීමා කරන්නට ඕනේ කියලා. මොකද රිෆෝම් යුකේ පක්ෂයේ ප්‍රධානම තේමාවක් උනේ ඔවුන්ට බලය ලැබුණොත් සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව දැඩි ලෙස කප්පාදු කරනවායි කියලා. ඉතින් මේ අනුව කටයුතු කරන්න තමයි කීර් ස්ටාම අග්‍රාමාත්‍යවරයා පියවර අරන් තියෙන්නේ. ඔහු සඳහන් කරන්නේ බොහෝ විට නිත්‍යානුකූල වශයෙන් බ්‍රිතාන්‍යයට ඇතුල් වෙන පුද්ගලයන් තමන්ගේ වීසා කාලය අවසන් වුණාට පස්සේ නැවතත් තමන්ගේ රටවලට යන්නේ නැතුව නීති විරෝධී ලෙස බ්‍රිතාන්‍යයේ රැඳී සිටිනවා. ඉතින් මේ විදිහට වැඩිපුරම නීති විරෝධී ලෙස රැඳී සිටින පුද්ගලයන් හැටියට පාකිස්තානු ජාතිකයන්, ඒ වගේම නයිජීරියානු පුරවැසියන් සහ ශ්‍රී ලාංකිකයන් හඳුනාගෙන තියෙනවා. ඉතින් මේ රටවල් තුලින් පැමිණෙන පුද්ගලයන්ට බ්‍රිතාන්‍යයට ඇතුල් වීම තවත් අමාරු කරලා, විශේෂයෙන්ම ඔවුන් බ්‍රිතාන්‍යයේ රැකියාවක් කරන්න යනවනම් ඔවුන්ගේ ඉංග්‍රීසි මට්ටම මීට කලින් තිබුණට වඩා වැඩි ඉංග්‍රීසි මට්ටමක් ඔවුන්ගෙන් දැන් බලාපොරොත්තු වෙනවා කියලා තියෙනවා. ඒ එක්කම වෘත්තීය වශයෙන් දොස්තර වරුන් වගේ අයට ඉතාමත්ම පහසුවෙන් බ්‍රිතාන්‍යයට එන්න අවකාශ ලබා දෙලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම නතර කරන්න තීන්දුව කළා තියෙනවා. ඒ වගේම බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා ගැනීම සම්බන්ධයෙන් නිත්‍යානුකූල අවුරුදු 5ක් සිට පුද්ගලයෙකුට බ්‍රිතාන්‍ය පුරවැසි ලබාභාවය ලබා ගැනීමේ පහසු මාර්ගයක් සකස් කළා තිබුණා. නමුත් දැන් ඒ කාල සීමාව අවුරුදු 10 දක්වා දීර්ඝ කරන්නටත් ඔවුන් කටයුතු කළා තියෙනවා.
හොඳයි අමල්, එහෙමනම් මේ සතිය පුරාම ලෝකයේ සුවිශේෂතා සමීප කළාට බොහොම ස්තුතියි. අපි ලබන සතිය බ්‍රහස්පතින්දා යළිත් හමුවෙමු. ආයුබෝවන්.
ආයුබෝවන් දිලක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.